පාර්ලිමේන්තු ස්ථාවරණයක 27-2 යටතේ ප්‍රශ්න ගරු සජිත් ප්‍රේමදාස මහතා.
ගරු කථානායකතුමනි, මගේ ප්‍රශ්නයට පෙර මම ඉල්ලීමක් කරන ඔබතුමාගෙන් බොහොම කාරුණිකව බන්ධනාගාර ඇමතිතුමා මම හිතන්නේ මේ සභාවට ඇවිල්ලා විශේෂ දැනුවත් කිරීමක් කිරීම යුතුකමක්. මොකද ඊයේ දවසේ මැගසින් බන්ධනාගාරයේ සිද්ධීනුත් මරණ එකක් සිදු වෙලා තිබෙනවා. අද දවසේ කුරුවිට බන්ධනාගාරයේත් මරණ දෙකක් සිදු වෙලා තිබෙනවා. ඒ වගේම දැන් වාර්තා වෙනවා පල්ලන්සේන ඒ රැඳවියන් ඉන්න ස්ථානයේ ලොකු කලබලයක් තිබෙනවායි කියලා. මම විශ්වාස කරනවා ඉතාමත්ම වැදගත් අධිකරණ සහ බන්ධනාගාර කටයුතු අමාත්‍යවරයා මේ මැගසින් එකේ කුරුවිටක් පල්ලන්සේනත් සිදුවී ඇති සිද්ධිය පිළිබඳව මේ සභාව දැනුවත් කිරීම ඉතාමත් වැදගත්. ඒකට කටයුතු කරන්න කියලා මම මගේ ප්‍රශ්නෙට පෙර ඔබතුමාට ඉල්ලීමක් කරනවා. රජයේ විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වී ඇති බවත්, ආර්ථික වර්ධනයක් අත්කරගෙන ඇති බවත් නිරන්තරයෙන්ම ප්‍රකාශ වේ. එහෙත් සමාජ සුපසාධනයේ මූලික අරමුණ වන්නේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ ආර්ථික පීඩනයට ලක්වන පවුල්වලට ප්‍රමාණවත් ආරක්ෂාවක් සැලසීම. වර්තමානයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ගණන් අඛණ්ඩව ඉහළ යෑම, සැබෑ ආදායම හා මිලදී ගැනීමේ ශක්තිය පිරිහීම හේතුවෙන් විශේෂයෙන් අඩු හා මධ්‍ය ආදායම් ලාභී පවුල් දැඩි ජීවන පීඩනයකට මුහුණ දී සිටින බව පැහැදිලිවම පෙනී යනවා. එම නිසා රජය ක්‍රියාත්මක කරන සමාජ සුපසාධන ප්‍රතිපත්ති සහ වැඩසටහන් ජනතාවගේ ජීවන වියදම් පීඩනය අවම කිරීම සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය සැබෑ ලෙස වැඩි දියුණු කිරීමට ප්‍රමාණවත් වී තිබේද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් ලබා ගැනීම සඳහා පහත සඳහන් ප්‍රශ්න වෙත මා යොමු වෙනවා. රජය සතුව ඇති නවතම නිල දත්ත අනුව ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලකට මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය සාමාන්‍ය මාසික ජීවන වියදම, ඒ කියන්නේ අත්‍යවශ්‍යම cost of living, කොපමණද? ඒ කියන්නේ මාසික ජීවන වියදම monthly living expenditure. එම වියදම සාමාන්‍ය පවුලක මාසික ආදායමට සාපේක්ෂව දරාගත හැකි මට්ටමක පවතින බවට රජයේ නිල අගයීම කුමක්ද? පසුගිය මැයි, ජූනි, ජූලි මාසවල උද්ධමනය පිළිවෙලින් 5.5, 6.8 සහ 7.3 ලෙස වාර්තා වෙලා තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඖෂධ මිල මත ඇතිකර තිබෙන අනවශ්‍ය පීඩනය සමග සාමාන්‍ය ජනතාවගේ ක්‍රය ශක්තිය හීනවීම සම්බන්ධව රජයේ අගයීම කෙබඳුද? ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ජනතාවට ණය මත වැඩි වශයෙන් යැපීමට සිදුව ඇති අතර ස්ථාවර තැන්පතු පොලී අනුපාතද පහළ යෑම හේතුවෙන් විශ්‍රාමිකින් සහ ඉතුරුම් මත යැපෙන පවුල්වල ආදායමද සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව රජය පිළිගන්නේද? මෙම කණ්ඩායම් දෙකම මුහුණ දෙන ආර්ථික පීඩනය අවම කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? ২০২৬ මාර්තු මස වන විට සමාජ සුපසාධන ප්‍රතිලාභ මණ්ඩලය හරහා පවුල් 16,95,843ක් දිළිඳු ප්‍රජාව ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වෙනවා. එම සංඛ්‍යාව 2024 හා 2025 වසරවල සංඛ්‍යාවන් සමග සසඳන විට කොපමණ ප්‍රමාණයකින් වෙනස් වී තිබේද? එම සංඛ්‍යාවේ වෙනස් වීම තුල මෙරට ආර්ථික දුෂ්කරතා සහ දුප්පත්කම තවදුරටත් ව්‍යාප්ත වී ඇති බවට රජය පිළිගන්නේද? නොයසේ නම් මන්ද විශේෂයෙන්ම මම කියන්න කැමති Center for Poverty Analysis වැනි ආයතන දුප්පත්කම සීඝ්‍ර ලෙස ඉහළ ගිහිල්ලා තිබෙනවා කියන කාරණාව කියනවා. තවත් අනෙකුත් සමීක්ෂණ ආයතන කියනවා දුප්පත්කම රටේ ජනගහනයෙන් 30-40% අතර ප්‍රමාණයක් කියන කාරණාව. ඒ නිසා ඔබතුමාගෙන් පැහැදිලි විග්‍රහයක් අවශ්‍යයි මේ කාරණාව පිළිබඳ. රුපියල් මිලියන 25,000ක ප්‍රතිපාදන වෙන් කෙරුණු ප්‍රජා ශක්ති වැඩසටහන මිලියන 25,000ක් කියන්නේ බිලියන 25ක් ලක්ෂ 250,000ක්. අපි දැනගන්න කැමති මේ ප්‍රජා ශක්ති වැඩසටහන මගින් මේ දක්වා ප්‍රතිලාභ ලැබුණු පවුල් සංඛ්‍යාව කොපමණද? ස්ථිර ආදායම් මාර්ගයක් ඇති කරගත් පවුල් සංඛ්‍යාව කොපමණද? එම වැඩසටහන්වල කාර්යසාධනය පිළිබඳව ස්වාධීන අගයීමක් සිදු කර තිබේද? එසේනම් එම වාර්තා සභාගත කරන්නේද? ජාතික සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තිය 2025-2035 සහ එහි උපාය මාර්ගික සැලැස්ම අනුව 2026 වසර සඳහා නියමිත ඉලක්කවලින් මේ දක්වා සපුරා ඇති ප්‍රගතිය කොපමණද? ඒ පිළිබඳව නිල කාර්යසාධක වාර්තාවක් සභාවට ඉදිරිපත් කරනවද? ඒ වගේම මම ගරු ඇමතිතුමාගෙන් අහන්න කැමති, ඇයි IMF එක ප්‍රාථමික අතිරික්තය 2.3% දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට කියනකොට ඇයි බදු බර වැඩි කළා එක 5.4 දක්වා වැඩි කරගෙන තිබෙන්නේ? ඒ වගේම රාජ්‍ය ආදායම ඉලක්කය 13.9% තමයි IMF ඉලක්කය, ඒක 15.4% දක්වා ඉහළ නංවලා තිබෙනවා බදු බර වැඩි කරලා. ඇයි එහෙම බදු බර වැඩි කරලා ඇත්ත වශයෙන්ම රටේ ජනතාව අතිශය පීඩනයකට ලක් කරන්න කියලා මම අහන්න කැමතියි. 2025 ගෘහස්ථ ආදායම් හා වියදම් සමීක්ෂණයේ ප්‍රතිඵල 2026 ඔක්තෝබර් මාසයේ නිකුත් කිරීමට නියමිත බව රජය ප්‍රකාශ කර තිබෙනවා. එම සමීක්ෂණයේ මූලික දත්ත මේ වන විට රජය සතුව පවතින්නේද? එම දත්ත සභාගත කිරීමට කටයුතු කරන්නේද? ඒවා 2027 අයවැය සකස් කිරීමේදී භාවිතා කරන්නේද?
ගරු සභානායකතුමා,
ඇමතුමා මට තත්පර 10ක් දෙන්න. මේ විපක්ෂ නායකතුමාත් එක මතු කළා. ආනන්ද විජය මොකද අධිකරණ ඇමතුමා විශේෂ සාකච්ඡා කීපයකට සම්බන්ධලා තියෙන්නේ. මහජන ආරක්ෂා පිළිබඳ ඇමතුමා කරු කතානායකතුමනි, මම හිතන්නේ ශානයක්කර මන්ත්‍රීතුමාට මං කියන පිළිතුරු දීමට නියමිතව තිබෙනවා. ඊට පෙර එතුමා විසින් දැනට තිබෙන තත්ත්වය පිළිබඳව ප්‍රකාශයක් සිදු කරන්න බලාපොරොත්තු වෙන, ඒ සඳහා අවසර දෙන්න කියලා ඔබතුමාගේ ඉල්ලාසෙ.
හොඳයි. ගරු අමාත්‍යතුමා, මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍යතුමා, මේ විසියත දෙකට පිළිතුරු ලබා දෙන්න.
බොහොමත්ම ස්තුති කරු කතානායකතුමනි. ප්‍රශ්නාංක 1, 2026 ජූනි මාසයේ නිල දරිද්‍ර රේඛාවට අනුව, ඇත්තටම නිල දරිද්‍ර රේඛාව ගණනය කරන ක්‍රමවේදයක්, ඒක ලෝක පරිමාණයෙන් ලංකාවෙත් ඕනෑම ආණ්ඩුවකදී රාජ්‍ය විසින් තියෙන ගණනය කිරීමක් මිසක් ආණ්ඩුව විසින් වෙනවම ඇස්තමේන්තු කරන අගයක් නෙවෙයි. ඒ තියෙන ක්‍රමවේදයකට අනුව, ඒ රේඛාවට අනුව එක් පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා සපුරාගෙන, මේ මූලික අවශ්‍යතා නැවතත් මම අවධාරණය කරනවා, අවම මුදල විදියට 2026 ජූනි මාසයේ වෙනකොට රුපියල් 17,592ක් විදියට තියෙනවා. ලංකාවේ සාමාන්‍ය පවුලක 4 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් වෙනවා. ඒ අනුව හතර දිනකින් යුත් පවුලක අවම මූලික අවශ්‍යතා සඳහා රුපියල් 70,368ක් වෙනවා. ඒ වගේම ගෘහ ඒකක ආදායම් වියදම් සමීක්ෂණය ඊළඟට සිදු කරලා වාර්තාව ඉදිරිපත් කරන්න නියමිත වෙන්නේ 2026 ඔක්තෝබර් මාසයේදී. ඒ සඳහා දාන දත්ත පිරිසිදු කිරීම සඳහා කටයුතු කරමින් නිසි පරිදි ඉදිරියේදී ඉදිරිපත් කරනවා. අංක 2 උද්දමනය කියන කාරණේදී ඒ මාස්පතා අපි ඒ ලක්ෂ උද්දමනය ඉදිරිපත් කරනවා. 2026 මැයි මාසයේ ජුනි ජූලි වෙනකොට 7.3 දක්වා උද්දමනයේ ඉහළ යාමක් පෙන්눔 කරන අතර අපි මේ උද්දමනය සම්බන්ධයෙන් අපේ ආණ්ඩුව පත්වෙන්න කොටමත් මේ මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශයේ ඒකාබද්ධව පවත්වන ඒ ක්‍රමවේදයේ අනුව රටේ උද්දමනය පාලනය කිරීමේ අවශ්‍යතාවයේ මත නම්‍යශීලී උද්දමනය ඉලක්ක කිරීමේ රාමුවකට අනුව තමයි වැඩ කටයුතු කරමින් හිටියේ. අපි ඒ රාමුව ඇතුළෙම තමයි වැඩ කටයුතු කරන්නේ. ඒ රාමුවට අනුව උද්දමනය පාලනය කිරීම පවත්වා ගත යුතු වන්නේ 5%. ඒ නිසා 5% යටතේදී 2%ක් වැඩිවීම අපි අපේක්ෂා කරනවා, 2%ක් අඩුවීම අපේක්ෂා කරනවා. ඒ නිසා පහළ මට්ටම විදියට 3%ක් පවත්වා ගැනීමත්, ඉහළ මට්ටම විදියට 7% දක්වා යෑමත් උද්දමනය පාලනය කිරීමේ අර්බුදයක් හෝ ගැටලුවක් වෙලා නැහැ. ඒතකොට මේ කාල පරිච්ඡේදයේ කිසිදු අවස්ථාවකදී මේ සීමාව පැන්නුවේ නැහැ. හැබැයි ජූනි මාසයේදී දැන් ඉහළ සීමාවට ඇවිල්ලා තියෙනවා 7.3%. හැබැයි අපි එයිදි තේරුම් ගන්නට ඕනේ ඒ උද්දමනයේදී විශේෂයෙන් අපි ගන්නර මහ බැංකුවත් මුදල් අමාත්‍යාංශයත් මැදිවත් යම් ක්‍රියාමාර්ග ගන්නවා. යම් තිරස දීර්ඝකාලීන ක්‍රියාමාර්ග වලට යන්නේ මේ ප්‍රවණතාවයක් විදිහට අඛණ්ඩව ඉදිරියට යනවා නම් පමණයි. ඒතොර දැන් කරුණු අධ්‍යයනය කරලා බලපුවාම මේ 7.3 දක්වා වර්ධනය වීමේ තියෙන්නේ ප්‍රවණතාවයකට වඩා නිශ්චිත කාරණා, විශේෂයෙන්ම මැද පෙරදිග යුදයේ තත්වයේදී ඉන්ධන ඇතුළු මිල ගණන් ඉහළ යාම, ආරක්ෂණය, ප්‍රවාහන ගාස්තු වැඩිවීම නිසා ඇතිවෙච්ච තෙරපු, මේ වගේම ඩොලරයට සාපේක්ෂව රුපියල අප්‍රමාණ වීම නිසා ඇතිවෙච්ච తాවකාලික තත්වයක්. එය අපි ඉදිරියේදී කල්පනා කරලා බලනවා කෙසේද මේ தત્ත්වය පාලනය කරන්න කියලා. ඒ අපිට තාමත් අපි තියන්නේ පාලනය කරගත හැකි මට්ටමක. ඒ නිසා ඒක తాවකාලික தત્ත්වයක්. ඒ ප්‍රවණතාවය අධ්‍යයනය කරලා ඉදිරියේදී අදාළ ක්‍රියාමාර්ග ගනු ලබනවා සුදුසු පරිදි. තුන්වෙනි ප්‍රශ්නය රටක පොලී අනුපාතය ඇත්තටම ස්ථාවරව පහළ මට්ටමක වොලටිලිටි එක අඩුවෙන් පවත්වා ගැනීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. අපි ආණ්ඩුව පටන් ගන්න කලින් මේ පොලි අනුපාතයේ උච්චාවචනය ඉහළ පහළ යෑම අසාමාන්‍ය පරිදි තිබෙච්ච නිසා තමයි මූල්‍ය ස්ථාවරත්වයත් විශේෂයෙන් මිල ස්ථාවරත්වයත් පිළිබඳ ප්‍රශ්නයක් පැන නැගිලා තිබුණේ. ඒ නිසා පොලි අනුපාතය අපිට ස්ථාවරව ඉහළ පහළ යාමකින් තොරව පවත්වා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසා පොලි අනුපාතයේ හිතුවක්කාරීව ඉහළ දැමීම ඔය පහළ දැමීම මගින් මේ ස්ථාවරත්වය අත්පත් කරගන්න බෑ. අපි අනුගමනය කරමින් යන්නේ ඒ ස්ථාවරත්වය පවත්වාගෙන යාම. ඒ වගේම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ආදායම් තත්ත්වයේ ස්ථාවර, අනෙක් පැත්තෙන් ඔවුන්ට තියෙන ස්ථාවර ආදායම් මත පවත්වා ගැනීමේ අරමුණින් ජ්‍යෙෂ්ඨ පුරවන්ගේ තැපතු මත අතිරේක පොලියක් ලබා දීමට රජය විසින් ක්‍රියාත්මක කරන වැඩසටහනක් දී 2025 පළවෙනිදා ඉඳලා 2025-12-31 දක්වා ක්‍රියාත්මක වුණු වැඩසටහන ඇතුළතදී ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු රුපියල් බිලියන 243ක් වෙනුවෙන් මේ සානාධාරය ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ 2025 වර්ෂයේ ඇතුළතදී ඊට කලින් අවස්ථාවලදී මෙවැනි සානාධාර ලබා දීලා බැංකුවලට ගෙවිය යුතු පොලිය නොගෙවා තිබීමෙන් අතිරේක බරක් භාණ්ඩාගාරයට පැනවිලා තිබුණා. ඒ ප්‍රමාණයත් අපේ ආණ්ඩුව යටතේ 2025 වර්ෂයේදී ගෙවා දමා තියෙනවා. ඒ වගේම සුද්ධහා සුළු පරිමාණ කර්මාන්තකරුවන් මේ ප්‍රජාව ඇතුළේ ඉන්න අයට අඩු පොලියට ණය ලබා ගැනීමේ විවිධ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරමින් තියෙනවා. කර්මාන්ත අමාත්‍යාංශයත්, මුදල් අමාත්‍යාංශයත්, ඒ වගේම ප්‍රජාසභාව බල ගැනීමේ අමාත්‍යාංශයත් කරන විවිධ වැඩසටහන් මගින්. ඒ වගේම මේ වැටුප පිළිබඳ කාරණේදී දෙයක් සඳහන් කරන්නට ඕනේ. අපිට මතු පිටින් යම් යම් භාණ්ඩ දෙක තුනක් ගත්තාම භාණ්ඩවල මිල ගණන් ඊළඟම පෙනුණත් සමස්ත වශයෙන් අපි මේ වැටුමේ වැටුප්වල ක්‍රය ශක්තිය මිලදී ගැනීමේ හැකියාව මනින මූර්ත වැටුප් දර්ශක තියෙනවා. එතකොට මම කියන්න ඕනේ අපි අනුගමනය කරපු වැටුප් වැඩිවීම 2025 දී 35%කුත් 2026 දී තව 35%කුත් ඒ ඉතුරු ප්‍රමාණය මේ 2027 ජනවාරි 1 වෙනිදාත් ලැබෙන්න නියමිතයි. මේ මම දැන් ඉදිරිපත් කරනවා මේ පිළිතුරටම 2025 මහ බැංකුව විසින් නිකුත් කරන ලද වාර්ෂික ආර්ථික විවරණයට අනුව දෙදාස් 22ට සාපේක්ෂව අපි 2025 වර්ෂයේදී පමණක් දැන් 26-27ටත් වැටුප් වැඩිවීම නිසා ක්‍රය ශක්තිය ඉහළ යෑමේ වර්ධනයක් තියෙනවා. මේ තියෙන්නේ 2025 වෙනකොට 2022ට සාපේක්ෂව මූර්ත වැටුප් දර්ශකය 70-77.8 දක්වා වැඩි වෙලා තියෙනවා. මූර්ත වැටුප් වැඩි වෙලා තියෙන්නේ. එය ප්‍රතිශතයක් විදිහට ගත්තාම 14.7ක් මේ තියෙන්නේ රාජ්‍යාංශයේ. ඊළඟට විධිමත් පෞද්ගලිකාංශයේ මූර්ත වැටුප දර්ශකයේ වැඩි වෙලා තියෙනවා 2022ට සාපේක්ෂව 112-119 දක්වා 100ට ඊට 2024 වර්ෂයට සාපේක්ෂව 130ක වර්ධනයක් පෙන්눔 කරනවා. ඒ වගේම අවිධිමත් ශේත්‍රයේ මූර්ත වැටුප 88.3 කියන දර්ශකය 90 දක්වා වැඩි වෙලා තියෙනවා 2024ට සාපේක්ෂව 5.1ක වර්ධනයක් පෙන්눔 කරනවා. ඊළඟට හතරවෙනි ප්‍රශ්නය දිලිඳු ප්‍රජාව විදියට දුප්පත්කම මැනීම සහ සමාජ සුභසාධන ප්‍රතිනාව මණ්ඩලය හරහා ඍජුව අස්වැසුම ලබා දීමේදී දිලිඳු ඒ වගේම අන්ත දිලිඳු අවදානම් සංක්‍රාන්ති කියලා කාණ්ඩ හතරකට යොදාගන්නේ ප්‍රතිලාභ ලබා දීමේ සඳහා කරන වර්ගීකරණයක් මිසක් ඒක දුප්පත්භාවයේ මැනීම හෝ වෙනත් ක්‍රියාකාරකමක් නෙමෙයි. ඒ කෙසේ වෙතත් ඒ දත්ත අනුව ගත්තාම 2024 වර්ෂයේදී දුප්පත් කාණ්ඩයේ අන්ත දුප්පත් අවදානම් සංක්‍රාන්ති කියන කාණ්ඩ තු හතරම එකතුව විදියට තියෙනවා 1,66,098 පවුල් මේ ප්‍රතිලාභ ගෙවලා තියෙනවා. 25 වර්ෂයේදී මේ කාණ්ඩ හතරටම පවුල් 1,66,000 ඒ ගෙවීම් සිදු කරලා තියෙනවා හඳුනා ගැනීම මත. 2026 සහ 25 ඉඳලා මේ හඳුනා ගැනීමේ ක්‍රමවේදයේදී යම් යම් දුර්වලතා තිබුණු බවත් සමාජයෙන් ඇතිවෙච්ච ප්‍රශ්න පැමිණිලි ඉදිරිපත් කිරීම මතත් ඒ වැඩසටහනේ අංගයක් විදිහටත් මේ නැවත සහතික කර ගැනීම අත්‍යවශ්‍යයි. ඒ නැවත සහතික කර ගැනීමේ ක්‍රියාවලියක 2026 වසරේදී අපි නිරත වෙලා ඉන්නවා. ඒ ක්‍රියාවලිය මේ සැප්තැම්බර් මාසයේදී අවසන් කරනවා. ඒ වෙනකොට අපි මේක අර ග්‍රැජුවේෂන් මට්ටමට ගෙනෙනවා. සංක්‍රාන්ති සමය කණ්ඩායමත් අවදානම් කණ්ඩායමත් මෙතනින් අයින් වෙමින් ඔවුන්ව සමිබල ගන්වමින් තවදුරටත් ඉතුරු වෙන්නේ දුප්පත් සහ අන්ත දුප්පත් කියන කාණ්ඩ දෙක. ඒ අනුව 2026 දැනට නැවත රීසර්ටිෆිකේෂන් එක ඉවර වෙන්න කලින් තියෙන තත්ත්වය තමයි 12,00,000. ඒ කියන්නේ 2025ට සාපේක්ෂව අඩු වෙලා තියෙනවා 12,63,803ක්. මේ ප්‍රමාණය යම් වැඩිවීමක් සිදු වෙන්න පුළුවන්. මොකද අවදානම් කාණ්ඩය සංක්‍රාන්ති කාණ්ඩයේ අර නැවත සහතික කිරීම මගින් සුදුසුකම් ලැබීමේ ඉඩකඩ තියෙනවා. ඒ නිසා මෙතෙන්ට ඒ ප්‍රමාණය එකතු වෙන්නට ඉඩ තියෙනවා. ඊළඟට පස්වෙනි ප්‍රශ්නය ප්‍රජාශක්ති වැඩසටහන පිළිබඳව ඒක බහුමාන දරිද්‍රතාවය අවම කිරීමට ඉවහල් වන කෘෂිකාර්මික යටිතල පහසුකම් සංවර්ධනයේ පානීය ජලය විදුලි සනීපාරක්ෂක පහසුකම් අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සහ නිෂ්පාදන ආර්ථිකයට බලපාන යටිතල පහසුකම් සංවර්ධනයට අදාළව තමයි ව්‍යාපෘති 15,319ක් මේ වෙනකොටත් අනුමත කරලා ක්‍රියාත්මක අධ්‍යයනයේ පවතිනවා. එම ව්‍යාපෘති අතරින් ව්‍යාපෘති 9,137ක් ඍජුව ප්‍රතිලාභීන්ගේ ආදායම් උත්පාදනයට ඉවහල් වෙනවා. ඒ අනුව මුළු ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 556,422යි. මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීම අවශ්‍ය යෝජනා මූලික වශයෙන්ම ග්‍රාමීය මට්ටමින් ප්‍රජා සංවර්ධන සභාව මගින් හඳුනාගෙන එම ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දී මේ වන විට ක්‍රියාත්මක අධීරේ තමයි පවතින්නේ. එම ව්‍යාපෘතිවල ඇස්තමේන්තු සකස් කිරීම, ප්‍රසම්පාදන කටයුතු, අදාළ මිලදී ගැනීම, ඉදිකිරීම ආදී වශයෙන් විවිධ අධීරයන් යටතේ ප්‍රගතිය අපි අධීක්ෂණය කරමින් තියෙනවා. ඒ සියලු ව්‍යාපෘතිවල වැඩ කටයුතු අනිවාර්යයෙන්ම 2026-12-31 වෙනකොට ඒ 100%ක ප්‍රගතියක් අපි අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. එවගේම ප්‍රතිලාභීන් සඳහා පොදුවේ භාවිතා කිරීමට අවශ්‍ය යෙදවුම් පමණක් මෙහිදී ලබා දෙන අතර ඔවුන් සඳහා වූ ජීවනෝපාය සංවර්ධනයේ සැලැස්මක්ද අදාළ වසම් ප්‍රජා සෞඛ්‍ය බල ගැන්වීමේ නිලධාරීන් විසින් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සහකාර නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ ප්‍රාදේශීය ලේකම්ගේ අධීක්ෂණයේ යටතේ සකස් කරනු ලබන අතර ප්‍රතිලාභීන්ගේ ජීවනෝපාය සංවර්ධනය ඇගයීමට ලක් කිරීම ප්‍රජා සංවර්ධනය සභා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ ප්‍රාදේශීය ලේකම් විසින් සිදු කරනු ලබන අතර ඒ ප්‍රාදේශීය සංවර්ධන සම්බන්ධීකරණ කමිටුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුද මේ පිළිබඳව නිරන්තර ඇගයීමකට ලක් කරමින් තියෙනවා. ඒ වගේම මේ ව්‍යාපෘතිය පිළිබඳව ජාතික විකිරණ කාර්යාලය විසින්ද ඇගයීමකට ලක් කරනවා. කෙසේ වෙතත් මෙවැනි වැඩසටහනක අවසාන ප්‍රතිඵලය අපි මේ 2026 ක්‍රියාත්මක කරන එකේ සමස්ත ප්‍රතිඵල 2026 වර්ෂයේ නිම වෙන්න කලින් කොහොමත් බලන්න බෑ. 2026 අවසාන වුණත් මේ ප්‍රතිඵලය අධිර ගණනාවකින් එන්නේ මේ ආර්ථික ප්‍රතිඵල අපිට 2027 දී යම් ප්‍රමාණයක් සමාජීය ප්‍රතිඵල සංස්කෘතික ප්‍රතිඵල අපිට ඉදිරියේදී ලබා ගන්න පුළුවන් වෙනවා. මේ හා ගැට ගැවුණු සමාජ සෞඛ්‍ය බල ගැන්වීමේ වැඩසටහන් කීපයක් තියෙනවා. ඒත් එක්කම ගරු විපක්ෂ නායකතුමා ප්‍රශ්නේ මුලින් අහලා නොතිබිච්ච කොටසක් මතු කළා. ඒකටත් මම කෙටි උත්තරයක් ලබා දෙනවා. ප්‍රාථමික ශේෂය 2.3 සිට 5.4 දක්වා වැඩි කරගත්ත කිව්ව බදුබර ගහලා බදුබර වැඩි කිරීම 0.15. ඇත්තටම ප්‍රාථමික ශේෂය කියන එක එහෙම හිතල මතල වැඩි කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක නියතෙන් එන ආගයක්. ඒ කියන්නේ ඒක ආණ්ඩුවේ ආදායම වැඩි කරලා ප්‍රාථමික වියදම් අඩු වුණොත් සුවංක්‍රීය වෙන අගයක්. ඒක වෙනම බදු ගහලා අය කරගත්තු එකක් නෙමෙයි. ඇත්තටම අපි බදු අලුතෙන් ගහලා හෝ මිනිසුන්ට අතිරේක බදු බරක් පැනගුවේ නැහැ ගරු විපක්ෂ නායකතුමනි. අපි කළේ පැවතිච්ච බදු ව්‍යුහයේ ඉලක්කගත ඇස්තමේන්තු බදු ඉතාමත්ම කාර්යක්ෂමව විධිමත්ව බදු පදනම පුළුල් කරමින් අය කරගත්තු එක පමණමයි. ඒකෙන් පෙන්නුම් කරන්නේ මේ කිසිදු අතිරේක බද්දක් යොදලා නැහැ. ඒ අනුව තමයි අපිට හැකියාව ලැබුණේ අපේක්ෂා කරපු මට්ටමට වඩා විශාල වශයෙන් ආදායම් වැඩි කරගන්න. ඒක අපි ඉදිරියටත් පවත්වාගෙන යෑමේ අපිට වාසිය තමයි ප්‍රාථමික ශේෂය ඉහළට යනවා. ඒතර ප්‍රාථමික ශේෂය ඉහළට ගියාම ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන් අතීතයේදී කලින් ආණ්ඩු විසින් ලබාගත්තු විශාල ණයවල තිබිච්ච ණය පොලිය ඉතා ගෙවීමට යම් පහසුවකුත් ඒක ඇතුලේ අපිට ලැබිලා තියෙනවා. ඊළඟට 6 ප්‍රශ්නය ජාතික සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තිය අනුව සැකසූ 25-35 උපාය මාර්ග සැලැස්ම පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2025 අගෝස්තු 21 වෙනිදා පැවැත්වූ අතර එහිදී අදාළ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු ප්‍රධාන ක්‍රියාකාරී සැලසුම් හඳුනා ගැනීම උදෙසා දැනුවත් කර ඇති අතර මේ වෙනි විට සමාජ රැකවරණය ඒ වගේම සෝෂල් කෙයා කියන කොටස සඳහා ක්‍රියාකාරී සැලැස්මක් කම්කරු අමාත්‍යාංශ විසින් සකස් කරලා තියෙනවා. ඒ ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. 7 මේ වන විට 2025 වර්ෂයේ පැවති ගෘහ ඒකක ආදායම් වියදම් සමීක්ෂණයේ දත්ත පිරිසුදු කිරීම සංස්කරණය කිරීම සහ සත්‍යාපනය කිරීම සිදු කරමින් පවතිනවා. මේ දත්ත පරිහරණය කරන්නන් සඳහා මහජනතාවට මේ සමීක්ෂණයේ දත්ත ලබා ගන්න පුළුවන් වෙන්නේ ඒ අවසාන වුණාට පස්සේ ඔක්තෝබර් මාසයේදී. ගෘහ ආදායම් හා වියදම් සමීක්ෂණයේ ප්‍රධාන අරමුණ වන්නේ රටේ ගෘහ ඒකක ආදායම් වියදම් සහ පරිභෝජන රටාවන් පිළිබඳව විශ්වසනීයත්වය යාවත්කාලීන සංඛ්‍යා දත්ත තොරතුරු සම්පාදනය කිරීම. මෙම තොරතුරු මගින් දරිද්‍රතාවයේ ජීවන තත්ත්වයේ ආදායම් බෙදාහැරීම සහ පාරිභෝගික වියදම් රටාවන් විශ්ලේෂණය කිරීමටත් ජාතික සංවර්ධන සැලසුම් සමාජ සුබසාධන වැඩසටහන් සහ ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා අවශ්‍ය දත්ත ලබා ගැනීමත් සිදු කරනවා. ඒත් එක්කම දැනට මේ වන 2027 අයවැය සකස් කරමින් තියෙනවා. මේ වගේ අමාත්‍යාංශ සහ අනිකුත් ආයතනවලින් එක් රැස් කරගත්තු දත්ත පාරිචි කරන ගමන්ම මේ රට ඇතුලේ ක්‍රියාත්මක වෙන අනිකුත් පාර්ශවකරුවන් ස්ටේක් හෝල්ඩර්ස්ත් එක්ක සාකච්ඡා පවත්වමින් තියෙනවා. ගරු කථානායකතුමනි, දකින්නත් අපි ජනාධිපතිතුමා විශේෂයෙන්ම මේ අයවැය සඳහා ඒ අමාත්‍යාංශ සියල්ලක්ම ගෙන්වමින් මේ වෙනකොට සාකච්ඡා පවත්වන පැය 3-4 ඒ තොරතුරු මෙතෙන්දී සම්බන්ධී කරගෙන ඊට අමතරව මේ විවිධ ක්‍රියාකාරකම් ව්‍යාපාරයේ ඉන්න ආර්ථිකයට සම්බන්ධ වෙන ශේත්‍රවල කණ්ඩායම් ගෙනල්ලා සාකච්ඡා පවත්වනවා. ඒවල ප්‍රතිඵල විදිහට තමයි 2027 දී අපි පොදුවේ තියෙන අයවැය යෝජනාවලට අමතරව අතිරේකව මිනිස්සු සවිබල ගැන්වීමත් ආර්ථිකය වර්ධනය කර ගැනීමත් අපි ඉලක්ක කරලා තියෙන 107 ඉලක්කයකට යහා යන තිරසර සහ සියලු දෙනා සම්බන්ධ කරගෙන ආර්ථික වර්ධනය සඳහා වූ වැඩසටහනින් 2027 අයවැයට මේ සියලු තොරතුරු අපි සම්පීඩනය කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොමත්ම ස්තුතියි.
විපක්ෂ නායකතුමා පැහැදිලි කරගෙන
ගරු අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා. ඉතාමත්ම සවිස්තර උත්තර දුන්නා. හැබැයි ගරු අමාත්‍යතුමා පිළිතුරු පිළිබඳව පිළිගැනීම අපි සතුව නැහැ. සවිස්තර උත්තර දුන්නා නමුත් පිළිගන්න බෑ. කිසිසේත්ම පිළිගන්න බෑ ගරු අමාත්‍යතුමා. එක පුද්ගලයෙකුට මේ රටේ දින 30ක් ජීවත් වෙන්න අවමය. ජීවත් වීමේ අවමය රුපියල් 17,592ක් කියන එක අපිට පිළිගන්න බෑ. ඒක පිළිබඳව ඔබතුමා අවබෝධයක් ලබාගෙන ඒ දත්ත නිර්මාණය කිරීමේ තිබෙන දුබලතාවය නිවැරදි කරගන්නට වැඩපිළිවෙලක් යොදන්න. ඔබතුමා ජීවන වියදම ගැන විග්‍රහයක් කරා. හැබැයි ඇත්ත වශයෙන්ම මේ ජීවන වියදම ගැන මොන කතාවක් කිව්වත් අපි මහපාරට බහලා ජනතාවගෙන් ඇහුවොත් භාණ්ඩවල මිල ගැන, ඒ වගේම ඒගොල්ලොන්ගෙන් ඇහුවොත් ක්‍රය ශක්තිය ගැන මං හිතන්නේ හොඳ එකෙන්ම අහගන්න පුළුවන් ජීවන පර ගැනයි, උද්ධමනය ගැනයි, මිල ඉහළ යෑම ගැනයි. ඒ නිසා ඒ පිළිබඳවත් අපිට විද්‍යානුකූල සූත්‍ර ගැන කතා කරන්න පුළුවන්. හැබැයි මිනිසුන්ගෙන් ප්‍රශ්නයක් අහනකොට ඒ අයට ඇත්ත වශයෙන්ම ඇත්තටම උද්ධමනේ අඩුවීමක් සිදු වෙලා තියෙනවා නම් ඒක ඒ අයට දැනෙන්න ඕන. වැඩිවීමක් වෙලා තියෙන එක තමයි හැම වෙලාවෙම කියන්නේ. හැම වෙලාවෙම බඩු මිල වැඩි වෙලා. හැබැයි මෙතන උත්තරේ දෙනකොට ඇත්ත වශයෙන්ම ওই ආර්ථික විශ්ලේෂකයින් ওই භාණ්ඩාගාරයේ මහ බැංකුවේ ඉන්න මම දන්නේ කොහොම මේ සූත්‍ර සකස් කරනවද කියලා. ඒක ජනතාවට දැනෙන ආකාරයේ යථාර්ථවාදී විය යුතුයි කියන එක මම විශ්වාස කරනවා. ඒ වගේම ඔබතුමා කිව්වා මේ පොලි අනුපාතය හිතුවක්කාරන්දමට වෙනස් කරන්න බැහැයි කියලා. ඔව් මම ඒක පිළිගන්නවා. හැබැයි හිතුවක්කාරකම පැත්තක තියලා වැඩිහිටි ප්‍රජාවට පුළුවන් විශේෂ පොලියක් ලබා දෙන්න. දැන් ඒක 15 ඉඳලා 7ට අඩු වෙලා ගරු ඇමතිතුමා පොලිය ඔය කොච්චර සහන ලබා දෙනවා කිව්වා. ඒ වගේම ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට පමණක් අඩු පොලියකට වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒකෙන් අපි අදහස් කරන්නේ සාමාන්‍ය පොලි අනුපාතය තමන්ට ඕන විදිහට හිතුවක් ආරම්භමට වෙනස් කරන්න කියලා. නමුත් මේ විශේෂිත කොට්ටාසය පෙන්ෂනර්ස්, විශ්‍රාමිකින්, වැඩිහිටියන්, ඒ වගේම ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් අපේ රටේ දළදේශීය නිෂ්පාදිතයට 52%ක් දායකත්වය ලබා දෙනවා. 140%කට රැකී රක්ෂා ලබා දෙනවා. ඒ කාරණාවත් මම ඔබතුමාට කියමින් විශේෂයෙන්ම ඔබතුමා සමච්චල් කරන්න හදලා නෙවෙයි, ඔබතුමා පුදුමාකාර උත්තරයක් දුන්නා මේ දිලිඳුකම ගැන. ඔබතුමා දිලිඳුකම සඳහාම ක්‍රියාත්මක වෙන වැඩසටහනක් නෙවෙයි කියලා අස්වැසුම. ඊට පස්සේ ඔබතුමා වර්ගීකරණය කරනවා දිලිඳු, අන්ත දිලිඳු, සංක්‍රාන්තික අවදානම් හැටියට. ඉතින් මම ඔබතුමාට මුල ඉඳලම කිව්ව කාරණාවක් තමයි අස්වැසුම කියන්නේ හොඳ දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් නොවේ. එය ප්‍රසස්ත වැඩසටහනක් වන්නට නම් පාරිභෝජනය, ආයෝජනය, අපනයනය, නිෂ්පාදනය, ඉතිරි කිරීම, මේ ගුණාංග පහ තියෙන්නට ඕන. මේ ගුණාංග පහ මේ අස්වැසුම වැඩසටහනේ නැහැ. ඒ නිසා මම ඔබතුමාට අවසාන කාරණා ඔබතුමාට යෝජනා කරනවා ඇත්ත වශයෙන්ම සත්‍යවාදී කාලවකම අනුසහිත දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනකට ප්‍රවේශ වෙන්නේ කියලා. ඒ වගේම අවසාන වශයෙන් ඔබතුමා කියනවා 2026 ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය පිටවෙන්නේ ඔක්තෝබර් මාසයේ කියලා. ඉතින් ඔබතුමා හොඳින් දන්නවා නොවැම්බර් මාසයේ මුදල් අමාත්‍යතුමා බජට් එක ඉදිරිපත් කරනවා. එතකොට බජට් එක ඉදිරිපත් කරනකොට ඔන්න වෙන්න තියෙද්දි තමයි ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය පිටවෙන්නේ ඔක්තෝබර් මාසයේ. දරිද්‍ර සාරේඛාව සත්‍යවාදීව නිර්මාණය වෙන්නේ ඔන්න ඔය සමීක්ෂණය හරහා. ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා කරුණාකරලා පුළුවන් නම් මූලික தත්ත්‍ව ටික හරි සභාගත කරන්න. ඒ වගේම අවසාන දේ මේ ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය වසර දෙකකට වරක්වත් ක්‍රියාත්මක කරන්න අපි යෝජනා කරනවා. ස්තුතියි.
බොහොමත්ම ස්තුතියි. මම උත්සාහ කරන්නේ තම් කෙටි පිළිතුරු කීපයක් ලබා දෙන්න. ඇත්තරම මම නැවතත් අවධානය කරන මේ දරිද්‍රතාවය මැනීම සිදු කරපු කියන කාරණේ තියෙන්නේ මේ ලේඛනයෙන් ඉදිරිපත් කරන්නේ අවම අවශ්‍යතාවයේ සපුරා ගන්න දරිද්‍රතා රේඛාව මොකක්ද කියලා දැනට නිර්වචනය කරලා තියෙන එක යටතේ පමණමයි. ඒ වගේම සමාජ සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය හරහා සමාජ වියදම් සමාජ සුභසාධනය සඳහා ගෙනා විශේෂ වැඩසටහනක් අනුව තමයි අස්වැසුම. අස්වැසුම කියලා කියන්නේ සමාජ සුභසාධන ප්‍රතිලාභ ලබා දීමේ එක් වැඩසටහනක් පමණයි. එන්නේ වැඩසටහනේදී මූලික සිටන එක පනතට ඇතුළත් කරලා තිබුණා ප්‍රධාන කාණ්ඩ හතරකට. ඒ අනුව වර්ගීකරණය කරන හැටි මනින හැටි තියෙන නිසා තමයි මේ දුප්පත් අන්ත දුප්පත් කියන කාණ්ඩවලට ගෙනල්ලා තිබුණේ වගකීම බවට පත් වෙන රජේ. එන්නේ ඒව අයින් කරගෙන සමාජ සවිබල ගන්වමින් ඉදිරියට යෑම. ඒ දෙක පැහැදිලි කරන්න වෙන. එහෙම නැතුව ඒක ඇතුලේ දුප්පත්කමයි දුප්පත් රේඛාව මනින එකයි අතරම දෙකක්. ඒක එකක් නෙවෙයි. ඊළඟට වෙළඳපළේ මිල ඉහළ යාම සහ උද්ධමනය. ඇත්තටම උද්ධමනය කියලා කියන්නේ අපි තෝරාගත්තු භාණ්ඩයක කිසි කෙටි කාලයක් ඇතුළත මිල වැඩිවීම නෙවෙයි. උද්ධමනය කියලා කියන්නේම ඒක ගණනය කරන්නේ ඒක ලෝකෙත් එමයයි දීර්ඝ කාලීන ප්‍රවණතාවයක්. එතකොට අපි පිළිගන්නවා පවතිච්ච තත්වයේදී විශේෂයෙන්ම සමහර භාණ්ඩ වෙළඳපළ උච්චාවචන විශේෂයෙන් ආහාර ද්‍රව්‍ය එළවලු පළතුරු මේ මාළු වගේ දේවල්. ඒ නිසාම තමයි මේ උද්ධමනය ගණනය කිරීමේදී නිර්ණායක දෙකක් පාවිච්චි කරනවා හෙඩ්ලයින් ඉන්ෆ්ලේෂන් and co-inflation කියලා. ඒතර ඒ co-inflation එකදී අපි ඉවත් කරනවා මේ ආහාර සඳහා වූ භාණ්ඩවල මිල ගණන. ඒකට හේතුවක් තියෙනවා. ඒක උච්චාවචනයට භාජනවා. ඒ නිසා අපි එක සතියක මිල වැඩි වෙච්ච ගමන් ඔන්න රටේ ජීවත් වෙන්න බෑ. උද්ධමනය වැඩි වෙලයි කියලා මේකට ක්‍රියාමාර්ග අරගෙන එහෙම ක්‍රියාමාර්ග ගන්නෙ නෑ. නමුත් අපි පිළිගන්නවා සමහර භාණ්ඩවලට ගරු විපක්ෂ නායකතුමනි වෙළඳපළ තත්ත්වයන් ඉහළ පහළ යාම වෙනවා. ඒ සඳහා මැදිහත් වීම වෙලා තියෙනවා. ඒ වගේම මැද ප්‍රතික යුද තත්ත්වයේ බලපෑම නිසා අපි විශේෂ සාහන පැකේජයක් රුපියල් බිලියන 100කිනුත් යම් ආකාරයක සාහනයක් ලබා දුන්නා. පොලි අනුපාත තත්ත්වේනුත් අපි ඒ අදාළ ස්ථාවරත්වය අත්පත් කරගන්නවා. සුද්ධහ සුළි පරිමාණ සම්බන්ධයෙන් විශේෂ ණය පොලි වාර්ක සම්බන්ධයෙන් වැඩසටහන් ගණනාවක් මම ඉදිරිපත් කළා. මම කැමති මේ මම සතුව තියෙනවා රුපියල් බිලියන 95.1ක ඉතාම අඩු පොලි අනුපාතයට 3-5-7 වගේ පොලි අනුපාතයන්ට යෝජනා කරපු ණය ප්‍රමාණයක් තියෙනවා. ඒක මම සභාගත කරනවා ගරු කථානායකතුමනි. ඒ අනුව ගරු විපක්ෂ නායකතුමා මතු කරපු මේ කුටුම්බයන්ගේ ආදායම් සහ වියදම් පිළිබඳ සමීක්ෂණය ඇත්ත වශයෙන් මේ දත්ත පිරිසිදු කරලා මහජනතාවට අපිට එකපාරම දෙන්න බෑ. මේ දැන් තියෙන මට්ටමේදී ඔක්තෝබර් තමයි දෙන්න පුළුවන්. හැබැයි අපි ඒ අභ්‍යන්තර සාකච්ඡාවලදී ඒ තොරතුරු දැනටත් අපි භාවිත කරනවා 2027 අයවැය සහ අනිකුත් ප්‍රතිපත්තිමය තීන්දුව ගැනීම සඳහා. බොහොමත්ම ස්තුතියි.
ගරු ශානික්‍යයන් රාජපුත්‍රයන් රාසමාණික්කම් මහතා
අනිත් ඇමතුමා ප්‍රකාශයක් දෙනවා කියලා ඉස්සලා නේද?
Order please, Deputy Speaker will come to the chair.
Honorable Chanakyan, you can proceed with your 27-2 question.
Honorable Deputy Speaker, I think the Leader of the House said that the Minister will first make a statement on the current situation and then respond. I can raise my question if you want.
Honorable Minister, please.
Garu Niyojya Kathanayakathumani, Adadine Kuruvita Bandhanagare, Atwitche Nosansankare, Tatwe Pilibandhava, ගරු විපක්ෂ නායකතුමා මතු කරන ලද ප්‍රශ්නයට විශේෂයෙන් ගරු නියෝජ්‍ය කථානායකතුමා හරි ගරු නියෝජ්‍ය කථානායකතුමනි ගරු නියෝජ්‍ය කථානායකතුමනි
yes please continue.
මේ පහුගිය දින කීපේ පුරාම මීගමුව බන්ධනාගාරයෙන් මීගම බන්ධනාගාරය තුළ සිදු වූ ගැටුම මීගම බන්ධනාගාරය තුළ සිදු වූ ගැටුමෙන් පසුව මහර බන්ධනාගාරය තුළත් ඊයේ දිනේදී ඊයේ රාත්‍රියේ 10 කාලට පමණ මැගසින් බන්ධනාගාරය තුළත් යම් නොසන්සුන්කාර තත්ත්වයන් නිර්මාණය වුණා. අද උදෑසන 6:30ට පමණ කුරුවිට බන්ධනාගාරයේ යම් කලහකාරී තත්ත්වයක් නිර්මාණය වුණා. මේ වෙනකොට පල්ලංචේන බන්ධනාගාරය තුලත් නොසන්සුන්කාරී තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙනවා. මීගොමුවේ බන්ධනාගාරයෙන් ආරම්භ වූ මේ බන්ධනාගාර ගැටුම් මේ වන විට පල්ලංචේන දක්වා ක්‍රමිකව වර්ධනය වෙලා තියෙනවා. මේ පිළිබඳව ලැබුණු බුද්ධි තොරතුරු වගේම මේ දක්වා කරන ලද විමර්ශන දෙස බලපුවාම අපිට සැකයක් නිර්මාණය වෙලා තියෙනවා. මෙය කුමන්ත්‍රණකාරී සහ කඩකප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක්ද කියන එක. නමුත් මේ සිද්ධිවල ආසන්නතම ප්‍රතිඵල හැටියට ආසන්නතම හේතු හැටියට හඳුනාගෙන තියෙන්නේ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම්. ඒ අනුව ඒ මර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර අරන් තියෙනවා. ඊයේ රාත්‍රියේ 10 කාලට පමණ මැගසින් බන්ධනාගාරයේ තුල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය එක් පාට්ටුවක් කඩාගෙන 40ක පමණ පිරිසක් එළියට පැමිණ යම් කලාකාරී විදියට ඇසිරීමක් සිද්ධ වුණා. මේ පාලනය කිරීම සඳහා බන්දනාගාර නිලධාරීන් මැදිහත් වුණා. ඒ වගේම විශේෂ කාර්ය බලකාය නිලධාරීන් මැදිහත් වෙලා මේ තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කරලා තියෙනවා. මේ සිද්ධියදී එක එක් මියගිල්ලා 10 දෙනෙක් තුවාල ලබලා දැන් ඒ 10 දෙනා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඒ වගේම අද උදෑසන 6:30ට කුරුවිට බන්දනාගාරයේ ඇති වෙච්ච කලාකාරී තත්ත්වය මේ තත්ත්වය තුල දෙදෙනෙක් මිය ගියා, 13 දෙනෙක් තුවාල ලැබුවා රත්නපුර රෝහලේ දැන්ට ප්‍රතිකාර ලැබමින් ඉන්නවා. විශේෂයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ උත්සාහය මේ බන්ධනාගාර තුල ඇතිවෙන මේ නොසන්සුන්තාවයන් පාලනය කිරීමේදී අපි දැඩි ලෙස උත්සාහ කරමින් ඉන්නවා. බන්ධනාගාර පාර්ශ්වය පැත්තෙනුත් අධිකරණ අමාත්‍යාංශයේ යටතේ තියෙන බන්ධනාගාර දෙපාර්තමේන්තුව පාර්ශ්වෙනුත් පොලිසිය පැත්තෙනුත් උත්සාහයක් දරමින් ඉන්නවා. කිසිදු රැදවෙක්ගේ ජීවිත හෝ නිලධාරියෙකුගේ ජීවිත අහිමි නොවන ආකාරයට වැඩ කටයුතු කරන්න වග බලාගනිමින් තමා මේ පාලනය කිරීමට උත්සාහ දරමින් ඉන්නේ. අද මීට පැය කිහිපයකට පෙර ආතුව පල්ලංචේන බන්ධනාගාරයේ රැදවියන් රඳවා තබන වාට්ටුවක වහලය මතට මේ වෙනකොට 30 දෙනෙකු පමණ පිරිසක් නැගී සිටමින් උද්ඝෝෂණ පවත්වමින් ඉන්නවා. අපි මේ අය උදෑසන ආහාර සඳහා බන්ධනාගාර වාට්ටුවලින් එළියට දමපු අවස්ථාවේ ඇතුළට ගිහිල්ලා නැහැ. නමුත් මේ වෙනකොට පොලිසියත් බන්ධනාගාර නිලධාරිනුත් උත්සාහ කරමින් ඉන්නවා පල්ලංචේන තත්ත්වය පාලනය කිරීමට. අනිකුත් බන්ධනාගාර සියල්ලේම තත්ත්වය පාලනය කරලා තියෙනවා. ආරක්ෂාව පිළිබඳව කිසිදු ගැටලුවක් නැහැ. තව මං හිතනවා තව ස්වල්ප මොහොතකින් පල්ලංචේන තත්ත්වයත් පාලනය කරගන්න හැකියාව ලැබෙයි කියලා. මේ සම්බන්ධයෙන් මේ පමණයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මට මේ වෙලාව ඉදිරිපත් කරන්න පුළුවන්. මේ සියලු බන්ධනාගාර ඒකාබද්ධ කරලා ගත්තාම මේ සිද්ධීන් යම් සැලස්මකට අනුව සිද්ධ වෙන ආකාරයක් නිරීක්ෂණය වෙනවා. ඒ වගේම යම් කඩාකප්පල්කාරී කුමන්ත්‍රණකාරී ස්වභාවයක් මේ තුළ නිරීක්ෂණය වෙනවා. ඒ පිළිබඳව පූර්ණ විමර්ශනයකින් පසුව තම ප්‍රකාශයක් කිරීමට හැකියාව ලැබෙන්නේ. කොහොම වුණත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, හැම කෙනෙකුගේම ජීවිත ආරක්ෂා සහිතව මේ සියලු නොසන්සුන්තාවයන් සහ කැරලිකාරත්වයන් මර්ධනය කිරීම තමයි ආණ්ඩුවේ වුමනාව. ඒ වෙනුවෙන් කැප වී සිටිනවා. බොහොමත්ම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
You can raise your honorable leader of the opposition.
ස්තුති. මමයි ප්‍රශ්නය ප්‍රකාශයක් ඔබතුමා ඉෂ්ට සිද්ධ කරා. ඇත්ත වශයෙන්ම මම ඔබතුමාට කියන්න කැමතියි මේක බරපතල තත්ත්වයක්. කවුරු මොනවා කිව්වත් මේක ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්. ඔය කොච්චර කිව්වත් මේක ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්. මම ඔබතුමාට මතක් කරන්න කැමතියි අපි විශේෂයෙන්ම මේ බන්ධනාගාර ප්‍රශ්නය කේන්ද්‍ර කරගෙන විශ්වාස භංග යෝජනාවක් ගෙනාවා. ඇමතිතුමා වෙනුවෙන් 152ක් ඡන්දෙ දුන්නා. අපි ඇමතිතුමාට විරුද්ධව 36ක් ඡන්දෙ දුන්නා. රමුණාංශල අපුඩි ගැහුවා, ඔල්වරසන් දුන්නා, කෑ ගැහුවා. නමුත් ඒ ජයග්‍රහණයෙන් පස්සේ මහර බන්ධනාගාරෙත් මේ ප්‍රශ්න ඇති වුණා, මැගසින් එකෙත් මේ ප්‍රශ්න ඇති වුණා ඊයේ රෑ, කුරුවිට අද උදේ, ඒ වගේම ඔබතුමා කියන ආකාරයට පල්ලන්සේන ඒ බන්ධනාගාරයේ ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේක පිළිබඳව ඔබතුමන්ලා දැඩි පියවර ගන්නට ඕන. එකක් මතක තියාගන්න, කිසිසේත්ම මත්ද්‍රව්‍ය ජාවාරම මත්ද්‍රව්‍ය ඒ අපරාධ ක්‍රියාවන් කිසිසේත්ම අපි අනුමත කරන්නේ නැහැ. නමුත් මේ ප්‍රශ්නය පිළිබඳව මෙහිට වැඩිය ලොකු අවධානයක් යොමු කරලා මේක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් හැටියට අරගෙන
හොනබල් මිනිස්ටර්
මල්ලා විසඳුමක් ලබා දෙන්නේ කියන එක
අමාත්‍යවරයා ඉල්ලීමක් කරා. රජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන් මේක අමාත්‍යවරයා අධිකරණ අමාත්‍යවරයා පිළිබඳ ගැටලුවක් නෙවෙයි. මම මුලිනුත් පැහැදිලි කරා මේ මීගොම බන්ධනාගාරයෙන් පටන්ගෙන අද පල්ලංචේන බන්ධනාගාරය දක්වා ව්‍යාප්ත වෙලා තියෙන මේ නොසන්සුන්කාරී තත්ත්වය යම් සැලසුම් සාගත කරන කඩකප්පල්කාරී ක්‍රියාවක් කියන සැකය මතුවෙලා තියෙනවා. මේ මං කිව්වා වගේම මේ පිළිබඳ පූර්ණ විමර්ශනයක් කරන්න අවශ්‍යයි. මේ මෙවැනි තත්ත්වයන් අපි බරපතල තත්ත්වයක් හැටියට සලකමින් කටයුතු කරනවා. මේක කිසිසේත්ම ජාතික ආරක්ෂාවට බලපාන ප්‍රශ්නයක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. නමුත් අපි මේ රටේ සියලු ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් මැදිහත් වෙනවා, මහජන ආරක්ෂාව සහතික කරනවා. ඒ වගේම බන්දනාගාර තුල තියෙන රැඳවියන්ගේත්, බන්දනාගාරයට අදාළව රාජකාරී කරන සියලු නිලධාරීන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් කැපවෙමින් තමා මේවා යම් පාලනය නතු කර ගැනීමට උත්සාහ කරමින් ඉන්නේ. මේ සඳහා කෙටි කාලින වගේම දීර්ඝ කාලින වැඩපිළිවෙළ කීපයක් යෝජනා වෙලා තිනවා. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මේ වෙනකොට කමිටුවකුත් පත් කරලා තිනවා ගරු අධිකරණ ඇමතිතුමාගේ සභාපතිෙන්. අද ජනාධිපතිතුමා විශේෂ සාකච්ඡාවකුත් පාර්ශ්වකරුවන්ගේ කැඳවීමක් කරලා තිනවා. ඒ හින්දා වහවහ කඩිනම් පියවර ගැනීමට අවශ්‍ය කටයුතු කරනවා.
Question under standing order 27-2, question number 2, Honorable Chanakyan Rasamanikam.
Thank you, Honorable Deputy Speaker. I'd like to raise this question to the Minister of Public Security and Parliamentary Affairs. With reference to the investigation being conducted by the Criminal Investigation Department, Homicide Investigation Division, pursuant to the Sri Lanka Police Message Form dated 20th March 2026, issued by the officer in charge of the Homicide Investigation Division, requiring a person to appear before the Homicide Investigation Division, which is the fourth floor, new CID headquarters, on 14th August 2026 at 9 a.m. in relation to the investigation into the Satrakondan killings and disappearances of September 1990 in Batticolo. The reference number is 2026-03-20. Will the Honorable Minister inform this House? What is the present status of the investigation under reference number 2026-03-20, including the progress made to date, the facts established through the investigation, the number of witness statements recorded, the number of persons summoned and questioned, whether any suspects have been identified, arrested or charged, and whether the investigation has been referred to the Attorney General or any recommendations have been made in that regard? Honorable Minister, the first part of the question, the reason why I am raising this is because my friend Honorable Gajendra Kumar Ponnavalam also at an event in Jaffna had said that the ITAC's new parliamentary leader is promoting a domestic investigation, but that is incorrect. We have rejected any domestic investigation, but certain individuals go ahead and file complaints. This is one such case. In this case, Honorable Minister, Satrakondan massacre happened where 185 Tamils were killed. Nuti Enbati Anji, Tamilarhal, Thonura Mandle, September Madam Umbadantiadi, Kollapattana, Al Samadamaha police station, Muraipad Seyapatrak, and the Muraipad Samadamahatan in the Mudala, in the Kurli Mudala Pakaman and Sonal, Ipoladan, the Muraipad Seydavare, Kolumbu Nala Madile, CID Pirivaka, Alitirkarhal, Anal Gauru Amitravale, in the Budem Samadamaha, கடந்த காலத்திலே 97 ஆண்டு சந்திரிகா அம்மையார் நியமித்த ஒரு குழுவிலே மூன்று இராணுவ தளபதிகளும் அதே போல இன்னும் சிலரையும் வந்து நேரடியாக பொறுப்பு கூற வேண்டியவர் அதே போல ஊர்காவல் படையோடு சேர்ந்தவர்கள் ஒரு சிலருடைய பெயரும் குறிப்பிடப்பட்டிருக்கு. ஆனா இப்ப அவர்களை விசாரிக்காமல் இந்த முறைப்பாடை செய்தவரை சிஐடிக்கு அழைத்திருக்கு. அப்ப இது சம்பந்தமாக உங்களுடைய
what has handed
of
over
course
here,
okay sir, I'm allowed to make a few clarifications on the question,
yeah,
because the word limit is 350,
we so
I can't include everything, otherwise
much.
otherwise the honorable minister will not know what the question is. That's why number two, how many incidents relating to alleged enforced disappearances, killings, massacres and other serious offenses committed during the period during the armed conflict in the northern and eastern provinces are presently registered in the records of the Sri Lanka Police or the Criminal Investigation Department. Now, the reason why I say this, Honorable Minister, is Satrakondan is just one incident out of hundreds and thousands of incidents across the north and the east. Now, we have in Vaunia, we have in Chettikulam, Sermamadu, and in Mulaitivu, we have Odiyamalai. All three of these massacres happen on the same day. And then in Jaffna, the Kumuduni boat, in Ampara, Thrayakani, Udumbankulam, Veeramuni, Batticolo, Vandaramula University, Mahalladi Thivu. So the list goes on and on. The Padukulil Samandamahal and then the Patiyal Nuditire Pohum. Idhil Samandam Polisar Idhverekim in the Nadavadi Kadatirkar. Number three, will the Honorable Minister table a list of the incidents referred to in paragraph B, indicating only the name or location of each incident and the year in which it occurred? D, of the incidents referred to be in paragraph B, how many investigators are presently active, how many have resulted in prosecutions, and how many have been concluded without prosecution? Any investigations, number four, is there any investigations, criminal proceedings or prosecutions have been commenced by the Sri Lanka police or the Criminal Investigation Department or any other law enforcement authority in respect of allegations contained in the Channel 4 documentaries relating to the armed conflict? And if so, how many investigations, criminal proceedings or prosecutions have been initiated? Gaurava Pradesabha Nayar avargale indha kelviyaludaiya pinnaniye moralavu sonnal dhaan amaichirukku vilangum adanal dhaan sila vidayangalai adhile seithukolla vendadha vandathu.
But make it very brief, honorable member.
Yes, sir, we have a standard time.
You can clarify a small point on
that. Thank you.
But make it brief.
Okay, sir. Gaurava amaichir avargale indha kelviyalai naangal eluppum poladhu இலங்கை தமிழரசு கட்சியில பாராளுமன்ற குழு தலைவர் மாறினதாக திரு கஜேந்திரகுமார் பொன்னம்பல அவர்கள் எங்களுடைய கட்சி இப்போ உள்ள பொறிமுறையை ஆதரிக்குது என்றெல்லாம் ஒரு கூட்டத்தை சொல்றாரு. அது முற்றுமுழுதாக தவறு. நாங்கள் எப்பொழுதும் ஒரு சர்வதேச விசாரணை தான் வேண்டும் என்ற நிலைப்பாட்டில் நாங்கள் இருக்கிறோம். நாங்கள் உள்ளக பொறிமுறை அரசாங்கம் உள்ளக பொறிமுறையிலே சில விசாரணைகளை மேற்கொள்றதாக இருந்தால் அது சம்பந்தமாக இருக்கிற சில புலைகளை சுட்டி காட்டுவது நான் செய்து வரும் ஒரு விடயம். அந்த வகையிலே தான் இந்த கேள்விகளை கேட்கும் பொழுது கௌரவ பிரதிசபாநாயர் அவர்களே, சத்ருகொண்டான் மாத்திரமல்ல நாடு முழுவதும் வடக்கு கிழக்கு முழுவதும் எத்தனையோ படுகொலைகள் நடந்திருக்கு. இதுகள் சம்பந்தமா எந்த விசாரணையும் இல்லை. உதாரணமாக கிளிவட்டி பிரதேசத்திலே, குமாரபுரத்திலே, திருவண்ணாமலையிலே, we have allocated a certain amount of time to raise a 27-2.
So, but this
just because
is,
the house has taken too long for its proceedings.
This is not at all here, so I have given you a concession, honorable member.
Okay, sir, I'm winding up, but I need to be given enough time to raise the question. So
your question has
okay,
already
sir,
been raised.
Okay, I'm winding up.
A little more additional that I have given you.
I'm finishing. So in Kumarapuram, in Trincomalee, six people were arrested at the time. Later they were sent to Anuradhapura and the case is gone, no more. In Satrakondan investigations are, so which is precisely why we don't agree with any domestic investigation, because there's no point in it and the victim community rejects it, which is precisely what we say. But if the government is going to investigate certain things, at least then there should be certain things that they do within the procedure that can give some confidence, which is what I have said. So I raise these questions to the honorable minister.
Honorable minister,
can
we wait for the honorable minister's reply?
Garu niyojakathanayakathumani.
Okay, honorable member, what's your point of order, honorable minister?
Garu,
make it very brief, by the way. Yes, what's your point of order?
Gaurava thune sabanayar avargale, Gaurava Sanakyan avargal ennude perai kurippittu vandu ஏதோ தமிழரசு கட்சி வந்து உள்ளக விசாரணை வலியுறுத்துவதாகவும் நான் குறிப்பிட்டதாகவும், அப்படி அல்ல, தாங்கள் அப்படி எந்த ஒரு இடத்திலும் வந்து வலியுறுத்தவில்லை. தங்களுடைய நிலைப்பாடு வந்து ஒரு சர்வதேச விசாரணை என்றதை இன்றைக்கு ஏதோ நான் இந்த சபைக்கு வந்தும் வெளியிலேயும் தமிழரசு கட்சியினுடைய நிலைப்பாடு சம்பந்தமாக வந்து தவறாக கருத்துக்களை தெரிவித்ததாக வந்து சொல்லியிருக்கிறார். இந்த சபையிலேயே வந்து செம்மணி புதைக்குழிகள் சம்பந்தமாக 77-2 கேள்வி பதில் தெரிவிக்கின்ற வகையில் சாணக்கியன் அவர்கள் தெளிவாக சொல்லியிருந்தார்.
விசாரணை
பொழுது வந்து சர்வதேச கண்காணிப்பு அவசியம் என்ற கருத்தை சொல்லியிருக்கிறார். இப்ப ஒரு உள்ளக விசாரணைக்கு எதிரென்றால் அதை பற்றி கதைக்கவே இல்லாது. உள்ளக விசாரணைக்கு தாங்கள் தயாரில்லை என்றால் நாங்கள் இதை ஏற்கவில்லை, நாங்கள் சர்வதேச விசாரணை மட்டும்தான் தேவையானதான்
வலியுறுத்தோம்.
அரசாங்கம் செய்ய
போறதுக்காக
அரசாங்கம் இப்படி செய்யணும் அப்படி செய்யணும்
சொல்றதை வந்து
கரு நியோஜ கதாநாயக துமணி ராசமாணிக்கம் கரு மந்திரி துமா விசிம் மத்து கலப்பு பிரச்சனை சம்பந்தம் තොරතුරු විශාල ප්‍රමාණයක් අනාවරණය කර ගැනීමට තිබෙන වෙයින් සති දෙක කාලයක් ඒ සඳහා ඉල්ලා සිටිනවා. ඒ කෙසේ වුවත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මීට පෙර ආතු එතුමා විසින් මතු කරපු 27-2 යටතේ ප්‍රශ්නයකට අද මම පිළිතුරු දෙන්න අවස්ථාව ඉල්ලා තියෙනවා.
Yes, honorable minister.
මේ අවස්ථාව මට ඒ සඳහා ඒ යටතේ එතුමා මං හිතන්නේ 27-2 යටතේ ප්‍රශ්න 20ක් විතර අහලා තියෙනවා. මේක ටිකක් දීර්ඝ පිළිතුරයි, යම් කොටස් සභාගත කරමින් මම පිළිතුරු ලබා දෙන්නම්. විශේෂයෙන් මේ අහලා තියෙන විදේශ රැකියා වංචා, වීසා වංචා, සංක්‍රමික වංචා, මිනිස්චාවර ඒ සම්බන්ධව ගැටළු ටිකක්.
Honorable Minister, you will be given an opportunity later.
We'll go to the ministerial statement by Honorable Anil Jain.
Sir, point of order. Before that, I need to. Point of order.
The minister will come back to you after that.
That's right, but I'm raising a point of order.
What is your point of order, Honorable Shanakin?
Ajan referred to my name.
Yeah, but because you referred to his name.
Sir, hold on. Sir, a member. Sir, just give me a minute. The member raised a point of order and he has made some allegations misleading the House. So it's my right to respond to that. That's on the standing orders. Honorable Deputy Speaker.
Okay, I'll give you a minute, Honorable Member.
Okay. In the Vudem Samandamaha, Tamilaras Kachi, Apudisadi Prisadan Radilamal, Sarvadesa Kutravil Nidimandra Nangal, Ilanga Arasanga, the Kundupom Sunavilla, I will say it. Nangal, Arasanga, Vela Tangal, Semani Torbaha, Arasanga to be at the Vela Tripil and Sulram, Ada Averka Pudikil and Ada Aver Nilapad, Tamilaras Kachi, the Karatele Petty Avare and Kavapada Kandatiriade, Ipudiana.
There is no debate on this, Honorable Member.